සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපේ ඛෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අභිනිවෙස්ස ඒවං දිට්ඨි උපජ්ජති සදාවන්ත කාරුණික පින්වතුනි අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුන උතුම් සත්‍ය දහමක් ඉගෙන ගන්නට. පින්වතුනි මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන් කැමති සැපයට. ඒ වගේම මේ හැම කෙනාම ඒ සැපයෙන් හොයන්නේ සැනසීමක්. සැපයකින් සැනසීමක් හොයන්න ලෝකයේ එක එක අය එක එක දේවල් කරනවා. තමන්ට ජීවිතයේ මොනවාරි කාරණාවක් තුලින් දුකක්, පීඩාවක්, අසහනයක්, සැනසීමක් නැති බවක් ඇති වෙන තැනදී ඒ ලැබෙන කාරණාව මගහැරීමෙන්, අයින් කිරීමෙන්, වෙන කරුණක් පුරුදු කිරීමෙන් සැනසීමක්, සැපක්, සතුටක් හොයනවා. ඒක මේ ලෝකයා කරන එක ක්‍රමයක්. නමුත් ඒ ක්‍රමයේ තුල සැබෑම සතුට සැනසීම උදා කරගන්න බෑ. ඒ අවස්ථාව තුළ තමන් යම් කිසි විදියකට වෙන දෙයක් කරනකොට විතරයි, කරපු දේ ලැබුණු දුක අයින් කරනකොට විතරයි ලෝකේ සැනසීමක් ඇති වෙන්නේ. ඒ වගේම ඊට වඩා ඉහළ විදියකට තවත් අය සැනසීමක් සතුටක් හොයනවා. මේ ලෝකයේ තුල තමන්ට දුක ලැබෙන, තමන්ට පීඩාව ලැබෙන දේවල් අයින් කරනවා. ඒ අයින් කරන ක්‍රමන් විවිධ විදිහට තියෙනවා. ඒ අයින් කරන ක්‍රම සමහර අය අයින් කරනවා ඒක වැරදි කියලා, ඒක බලහත්කාරයෙන් නැත්නම් තමන්ට එපා, තමන්ට මේකෙන් දුක උදා වෙනවා කියලා අයින් කරනවා. හැබැයි ඒ අයින් කරන ක්‍රමයේ තුලදී යම් දවසකදී අහපව තමන්ට ඒ දේවල් ඕන වෙන්න පුළුවන්. ඒ තුළිනුත් සැබෑම සැනසෙල්ල ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. තව සමහර අය ඒ කරුණු අයින් කරනවා ඒ කාරණා තුන තියෙන වැරදි සේවල්, වැරදි ස්වභාවය, ආදීනව ස්වභාවය, දුක්ඛිත ස්වභාවය, අඩුපාඩු ස්වභාවය මෙනෙහි කරමින්, කල්පනා කරමින්, ඒවා අසත්‍ය බව වටහා ගනිමින් ඒ කාරණා තමන්ගේ ජීවිතය තුළින් අයින් කරනවා. ඒක ටිකක් ඉහළ මට්ටමින් කරන සමාජයක් තියෙනවා, විමුක්තිකාමී සමාජය තුළදී. එයාලා ඒ දේවල් බලෙන් අයින් කරනවට වඩා ඒ අය ඒ දේවල් තුල තිබෙන එයාලට ලැබෙන මට්ටමින් ඇත්තක් හොයනවා. මොකක්ද මේ දුක ලැබෙන මෙන්න මේ කාරණාව ඇති වෙන්නේ කොහොමද, මොකක්ද මේ කියලා හොයන්න ගන්නවා. ඒ විදිහට හොයාගෙන යනකොට එයාලට එයාලගේ ජීවිතයේ තුරදී ඒ ලැබෙන කාරණාව නොලැබෙන විදිහට, ඒ තුලින් ඉක්ම වෙන විදිහට එයාලගේ ජීවිතේ හුරු කරන්න පුළුවන්. එහෙම ජීවිතේ හුරු කරනකොට එයාලටත් සැනසෙල්ලක් ලැබෙනවා. හැබැයි ඒ සැනසෙල්ල පවා යම් කෙනෙක් බ්‍රහ්මලෝකයෙන් ප්‍රතිපදාවක් නම් ඒ තුලින් හුරු වුණේ ඒක පවා තාවකාලිකයි. නමුත් පින්වතුනි මේ ලෝකේ ඉන්නවා එහිටත් වඩා එහා ජීවිතේ ඇත්තක් හොයන අය. ඒ අයට කියනවා සත්‍යවාදී අය කියලා. සත්‍යවාදී අයට තියෙන ගතිය තමයි මොනවා හරි දුකක් හෝ නැත්නම් මොනවා හරි දෙයක් සිදුවෙද්දී ඒ කාරණාව අයින් කිරීමේ නැත්නම් එය ඉවත් කිරීමේ කෝණයක් නැතුව, අදහසක් නැතුව, දැක්මක් නැතුව එයාලා ඒ කරුණ පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා, හොයන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපට මේ ලෝකේ ජීවත් වෙනකොට ඇහැ ඔස්සේ රූප පේනවා, කන ඔස්සේ ශබ්ද ඇහෙනවා, නාසය ඔස්සේ ගඳ සුවඳ දැනෙනවා, දිව ඔස්සේ රස දැනෙනවා, කය ඔස්සේ පහස දැනෙනවා, මනස ඔස්සේ සිතුවිලි එනවා. මෙන්න මේ කාරණාවන් සිදුවන්නේ කොහොමද? එයාට අයින් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වෙන දෙයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක්වත් නැහැ. එයාට තියෙන කරුණ තමයි මෙහෙම සංසිද්ධියක් වෙන්නේ කොහොමද? මොකක්ද මෙතන සිදුවන සිදුවීම? කොහොමද මේ කාරණාව සිදුවන්නේ කියලා මෙන්න මේ ප්‍රශ්න කිරීම ඇති වෙනවා. ඒ ප්‍රශ්න කිරීම යාගේ ජීවිතයේ ඇති වෙනවා කියලා කියන්නේම එයාට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද නැත්නම් මේ ලෝකේ ගෝචර වෙන කාරණාවලට ඒකාන්ත වූ ඇත්තක් හෝ ඒකාන්ත වූ බොරුවක් හෝ කියන ඒ නිගමනය එයා තුළ ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව එයාට තියෙන ප්‍රශ්නයක්. යම් කාරණාවක් බොරුයි කියලා කියන්න, යම් කාරණාවක් වැරදි කියලා කියන්න ඒ කාරණාව පිළිබඳව වටහා ගැනීමක් තිබෙන්නට ඕනේ. මම කියන දේ හොඳට හිතන්න. යම් කරුණක් වැරදි කියන්නේ ඒ කරුණ වටහා ගැනීමක් තියෙන්න ඕනේ. නොදන්නා කරුණක් වැරදි කීම සම්පූර්ණ මුලාවක්. එහෙනම් මූලිකව තිබිය යුත්තේ කෙනෙකුට මේ වැරදි කියලා අයින් කරන ගතියක් නෙමෙයි. මූලිකව කෙනෙකුට තිබිය යුත්තේ සත්‍යවාදී කෙනෙකුට ඒක මොකක්ද, කොහොමද වෙන්නේ? රූප පේනවා කියන කතාව වෙන්නේ කොහොමද? සද්ද ඇහෙනවා කියන කතාව වෙන්නේ කොහොමද? කියන මෙන්න මේ ප්‍රශ්න කිරීම තමයි සත්‍යවාදී කෙනා ජීවිතය තුළ තියෙන්නේ. එහෙම යම්කිසි කෙනෙක් ප්‍රශ්න කරනකොට මොකද වෙන්නේ? මම ඔබට මුලින් කිව්වා එයාට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ ලෝකය කියන කරුණ ඇත්තයි කියලා හෝ වැරදි කියලා ගැනීමක් හෝ ඒහා එකතු වීමක් හෝ ඒ පිළිබඳව විග්‍රහයක් හෝ ඔහුට යෙදෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතයේ යෙදෙන්නේම හිතන ගතිය. දැන් හිතන ගතියක් එකනම් කෙනෙක් ජීවිතයේ යෙදෙන්නේ එයාට මොනවාරි රූප පේනකොට, ශබ්ද ඇහෙනකොට, ආග්‍රහණීය රස පහස හිත ලැබෙනකොට, හිතීමක් කරනකොට එයාගේ ජීවිතයේ අරමුදේ චින්තනයක් තියෙද්දි එහෙම දේවල් ලෝකේ අත්දකිනකොට එයා ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඒකාන්තයි කියලා අරගෙන ඒක ඔස්සේ පටලැවි යාවිද? නැහැ. හොඳට තේරුම් ගන්න. අර විදියට ජීවිතයේ සත්‍යක් හොයන කෙනෙක් එවැනි කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු එන තැනදී ඒක ඇත්තයි කියලා ඒක ඔස්සේ පටලැවි යන්නේ නැහැ. ඒක බොරුයි කියලා ඒක අයින් කරන දඟලන්නේ නැහැ. ඒ ඇයි? එයා වෙන ප්‍රශ්නික ඉන්නවා. එයාට තියෙන්නේ ලෝක ජීවත් වීමේදී ඊට අදාළ විදිහට යෙදෙන කරනවට අදාළව ජීවත් වෙනවා. වෙන ප්‍රශ්නයක් ජීවිතේ තියෙනවා. මොකද ජීවිතයේ තියෙන ප්‍රශ්නය ඒ ඇහැට පෙනෙන විදිහ, කනට ඇහෙන විදිහ කියන මේ ජීවිතයේ සිදුවන සංසිද්ධිය වෙන්නේ කොහොමද? මොකක්ද ඒ සිදුවීම කියන මෙන්න මේ හිතීමේ ගතියයි ජීවිතයේ තියෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නේ වෙනවා තියෙන ජීවිතේ ඒක. අන්න සත්‍යවාදී අයගේ ලක්ෂණ. එතකොට එයාගේ ජීවිතයේ තුලදී ලෝකයේ කෙරෙහි ඇතුලේ තමන් ඇතුලේ තියෙන විෂණකින් ලෝකයක් දකින තැනදී එයාට තියෙනවද දකින ලෝකයේ තුල ඒක ඇත්තයි කියලා ගන්න එක? නැහැ. එයාට තියෙනවද දකින ලෝකය බොරුයි කියලා දකින එක? ඒත් නැහැ. එයාට තියෙනවද මේ දකින ලෝකයේ තුල ඇත්තයි කියලා හෝ බොරුයි කියලා අරගත්ත විග්‍රහ ටික? ඒත් නැහැ. එයාට තියෙන දැක්ම මොකද්ද? එයාගේ දැක්ම තමයි ඒ අවස්ථාවේ තියෙන්නේ කොහොමද, මොකක්ද සිදුවන්නේ කියලා හොයන ගතියෙන් යුක්ත දැක්ම. මොනවත් අවශ්‍යතාවයකුත් නැහැ. මොනවත් අයින් කරන්න උත්සාහයකුත් නැහැ. මොනවත් තියාගන්න උත්සාහයකුත් නැහැ දැක්ම තුල. හැබැයි ලෝකෙ ජීවත් වෙද්දී ඒ දැක්මට අදාළව ලෝකයේ සිද්ධියට අදාළව කටයුතු කරනවා. නමුත් එයා ප්‍රධාන වෙනා තියෙන ජීවිතයේ මේ පැවැත්ම කියන්නේ මොකක්ද කියලා හොයන ගතිය. පැවැත්ම කියන්නේ මොකක්ද කියලා හොයන ගතිය විනා එකෙන් අයින් වෙන්න හෝ ඒක තියාගන්න හෝ නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අයින් වෙන්න දේවල් ලබා ගන්න හෝ තියාගන්න දේවල් ලබා ගන්න නෙමෙයි. එයාගේ පැවැත් එයාගේ තියෙන පැවැත්ම පිළිබඳව ප්‍රශ්න කරන ගතිය. පැවැත්ම පිළිබඳව ප්‍රශ්න කරන ගතියක් ජීවිතේ තියෙනකොට එයාට තියෙනවද අන්න ඒ තමන්ට ලෝකයේ පැවැත්මක් පිළිබඳව හම්බ වෙච්ච කාරණාව එක්ක එකතු වෙලාම ඉන්න ගතිය. එහෙම ගතියක් නැහැ. ඇයි? එයාට තියෙන ප්‍රශ්න කරන ගතිය. ඉතින් එකතු වෙලාම ඉන්නේ නැති ගතියක් උවාට එයාට ප්‍රශ්න කරන ගතියක් තියෙනවා. හැබැයි එයාගේ දැක්ම ඒ ප්‍රශ්න කරන ගතියත් එක්ක දැක්ම අර ඒක එක්ක ඉන්නේ නැහැ වගේම ඒක අයින් කරන්න ඕන කියන කාරණාවක් නැහැ වගේම එයාගේ අමුතු ගතියක් වෙනවා ඉක්ම වෙන ගතියක්. අන්නේ නිසා තමයි කියන්නේ සත්‍යවාදී විමුක්තිකාමී කියලා. හැබැයි ඉක්ම වන්න ඕන කියලා එයාට ලැබිලා නැහැ. හොඳ තේරුම් ගන්න. දැන් අපිට ගොඩක් වෙලාට තියෙන ඉක්ම වන්න ඕනයි කියලා මන් දාගන්නේ. ඉක්ම වන්න ඕනයි කියලා එයාට ලැබිලා නැහැ. එයාගේ හිතන ගතිය තුන සිදුවන සිද්ධිය ඉක්ම වීමේ ක්‍රමය. එයාගේ හිතන ගතිය තුන සිදුවීමේ ක්‍රමය ඉක්ම වන ගතිය. මෙන්න මේ අයටයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කළේ. හිතර බලන්න එහෙනම් බුදුරණවහන්සේ දේශනා කරන්නා වූ ඒ ධර්මය ධර්මය. මොකද ධර්මය කියලා කියන්නේ වචන පද ටිකකට නෙමෙයි. වචන පද ටික ගන්නේ අද්දකීම් ලෝකේ තියෙන දේවල් එක්ක යම් පණිවිඩයක් සම්නිවේදනය කරන්නයි. අද්දකීම් ලෝකේ තියෙන දේවල් එක්ක වචන පද ටිකක් ගන්නවා පණිවිඩයක් සම්නිවේදනය කරන්න. එතකොට මේ පණිවිඩයනේ අපට ධර්මයේ හැටියට ලැබිය යුත්තේ වචන පද ටික නෙමෙයි. අද අපේ සමාජයේ ගොඩක් වෙලා තියෙන්නේ වචන පද ටික ලැබෙනවා පණිවිඩයේ සම්නිවේදනය වෙන්නේ නැහැ. ඇයි මේ පණිවිඩයේ සම්නිවේදනය වෙන්නේ නැත්තේ? ඒකට හේතුව අර සත්‍යවාදී බව ජීවිතේ නැහැ. ඒ සත්‍යවාදී බව ජීවිතේ නැති නිසා එයාට තියෙන්නේ ඕනකමකුයි අයින් කරන ගතියකුයි. තියාගන්න ගතියකුයි අයින් කරන ගතියකුයි. එතකොට දිට්ඨිය තියෙන්නේ තියාගන්නත් ඕන නැති අයින් කරන්නත් ඕන නැති ඇත බවක ඒකාන්තව යමක් තිබෙන බවක වූ දිට්ඨියක් එක නෙමෙයි. යමක් අයින් කළ යුත්තේ ඇයි? තියෙන නිසානේ. යමක් තියාගන්න ඕන ඇයි? ඒ තියෙන නිසා. ඒකයි බුදුරණවහන්සේ වෙනන විභවයෙන් බවස්ස නිස්සරණ බව. යමෙක් විභවයෙන් නිස්සත් විභවයෙන් නිස්සරණයක් කියුවත් එයා භවයේමයි පැවැත්මක්මයි. යමක් අයින් කරන්න හොයන්නේ ඒක තියෙනවා කියලා දැක්මක් ඇති නිසාමයි. එහෙමනම් එවැනි දැක්මක් ජීවිතයේ ඇති තාක්කල්ම එවැනි කෙනෙකුට බුදුරණවහන්සේ පෙන්වන ප්‍රායෝගික ඒ ධර්මය වචන ටිකෙනින් පෙන්වන ධර්මය අර්ථවත් කරගන්න බෑ. එහෙනම් ප්‍රායෝගික ධර්මය අර්ථවත් කරගන්න අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ තුලදී මූලිකව තියෙන්න ඕනේ හිතීමේ ගතිය, විමසීමේ ගතිය, ප්‍රශ්න කිරීමේ ගතිය. හොඳට හිතන්න, හිතීමේ ගතිය, විමසීමේ ගතිය, ප්‍රශ්න කිරීමේ ගතිය කියන්නේ යමක් ලබා ගැනීමේ ගතියක් නෙමෙයි, යමක් අයින් කිරීමේ ගතියක් නෙමෙයි. යමක් ලබා ගැනීමේ ගතියක් නෙමෙයි, යමක් අයින් කිරීමේ ගතියක් නෙමෙයි. යාර තියෙන්නේ සත්‍යක උනත්‍ය. සත්‍යක හිවීම. ඒ සත්‍යක හිවීමක් තියෙන නිසාමයි ඒ අය යම් කෙනෙක් සත්‍යයක් වෙන්නනවා නම් අන්නේ සත්‍ය පෙන්වන කෙනාට යොමු වෙන්නේ. එහෙම නැත්තම් මේ ලෝකයේ කෙනෙක් හොඳට හිතලා බලන්න සත්‍යට නෙවෙයි යොමු වෙන්නේ. එයා තමන්ගේ දැක්ම තුළින් තමන් හරි කියලා ගත් එකක් තියෙනවා. හිතන විදියකින් හෝ කල්පනා කරන විදියකින් හෝ දකින විදියකින් හෝ ඒ දේ සනාථ කරගන්න, ඒ දේ තහවුරු කරගන්න, ඒ දේ ලබා ගන්න, තමන් හරි කියලා හිතපු කාරණා ලබා ගන්නයි තව කෙනෙක් කර යොමු වෙන්නේ. එහෙම යොමුනාට බුදුරණවහන්සේගේ ධර්මය අර්ථාන්විත කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එනම් ඔබට තේරෙනව නේද මේ බුදුරණවහන්සේ වදාරන ධර්මයේ පෙන්වන්නේ අහුකන් දෙන්න එක තේරුම් ගන්න අපේ ජීවිතයේ කොච්චර නුණක් තියෙනවද, කොච්චර හිතීමේ ගතියක් තියෙනවද, කොච්චර විචක්ෂණ ගතියක් තියෙනවද. අපි මේ ලෝකේ හැම වෙලෙම ජීවත් වෙන්නේ අන්ධ බාල විදියට. අන්ධ බාල කියලා කියන්නේ අපට මේ ලෝකයේ ජීවිතයේ පිළිබඳ වැටහීමක් නැතුව. මම මුලින් පැහැදිලි කරා දැන් අපි අපේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ප්‍රශ්නයක්. හැබැයි අපේ ප්‍රශ්නය විය යුත්තේ අපට වටහා ගත දෙයක් නේද? ඇත්තක් වෙච්ච තේරුම් ගත්ත දෙයක් නේ. කියන්නේ අපි මොකද්ද කියලා තේරුම් ගත්ත දෙයක් නේ ප්‍රශ්නයක් විය යුත්තේ. තේරුම් ගත්ත නැති කාරණාවක්, දන්නේ නැති කාරණාවක්, වටහා ගත නැති කාරණාවක් ප්‍රශ්නයක් කියලා අයින් කිරීම කොච්චර අසාධාරණයි. අන සත්‍යවාදී නැති කෙනාගේ ලක්ෂණ ඒක. එයාට තියෙන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට තියෙන්නේ ඒක සත්‍යවාදීව තේරුම් ගන්න නෙමෙයි. එයාට එයාගේ අත්විඳින ලෝකෙට ඒක පීඩාවක්. අත්විඳින ලෝකෙට ඒක පීඩාවක් නිසා අත්විඳින ලෝකෙන් ඒක අයින් කරලා වෙන දෙයක් අත්විඳින්න කැමති තියෙනවා. එතකොට එහෙනම් බලන්න මේ දිට්ඨියක් වෙනස් කරන එක හිතීමේ ගතිය තුළ කොච්චර තීරත්වයක් තියෙනවද කියලා. සාමාන්‍ය හිතීමේ ගතිය තුළ දික්කයක් රසින්නේ. ඒක තුලින් වෙන්නේ දික්කියට ලැබුණු කරුණු තියෙනවනේ. ඒ ලැබුණු කරුණු වල විග්‍රහ ටිකක් විතරයි හම්බෙන්නේ. දික්කිය තුලින් ලැබිච්ච කරුණු ටිකක් තියෙනවා තිබෙන ලෝකයක් පිළිබඳව. ඒ තිබෙන ලෝකයේ තුල එයා විවිධ විදියට කල්පනා කරලා තිබෙන ලෝකයේ කියනකොට අපිට හිතෙන්නේ භෞතිකත්වයේ විතරනේ නෑ, මානසිකව අපි ගොඩනගාගන්නේ ධර්මය තුලින් අපට වචන ටිකක් කරනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්, ධ්‍යාන, සමාපatti ඊළඟට මේ හැම එකක්ම මොනවාද? මේ සෑම දෙයක්ම ඇති දේවල්. තිබෙන දේවල්. මෙන්න මේ තිබෙන දේවල් ළඟා කරගන්න, අයින් කරගන්න යන වැඩ පිළිවෙලක් එකම ඉඳක්ම තියෙනවා. ඒ දැක්ම ඇති තාක්කල් එයාට කවදාකවත් මේ සත්‍ය කරා යන්න බෑ. ඒ නිසා මූලිකවම තිබිය යුතු කාරණාව තමයි කෙනෙකුගේ ජීවිතේ මේ සත්‍යවාදී වෙනවා කියන කාරණා. එහෙනම් සත්‍යවාදී වෙනවා නම් එයාගේ ජීවිතේ මොකද සිදුවන්නේ? මූලිකවම සිදුවන්නේ ප්‍රශ්න කරන්නේ. මොකක්ද කියලා හොයන එක. හැබැයි මොකක්ද කියලා හොයනකොට එයාගේ ඇතුළේ මනාවව තියෙන්නේ බෑ. ඒ කියන්නේ ඒ හෙවිීමේ ගතියට අමතරව තව දෙයක් ලබා ගැනීමේ ගතියක් තියෙන්නේ බෑ. එහෙම දැක්මක් තියෙන්නේ. එහෙම දැක්මක් තියෙනවා නම් එයාට අවංකවම හොයන ගතිය නේ. අහපෝ ලබා ගන්න එකක් තියෙනවා. අවංකවම යාගේ ජීවිතයේ තියෙන හොයන ගතිය නම් අන්න එවැනි කෙනෙක් තමන් කියන මේ තමන් බවක තියෙන මෙන්න මේ යෙදීම, තමන් බවක කියන මේ දැක්ම එයා අතහරිනවා. තමන් බවක තියෙන දැක්ම අතහරිනවා. ඒ අතහරිනවා කියලා කියන්නේ බලෙන් අතහරිනවා නෙවෙයි. අතහරිනවා තවත් අහපෝ තම තමන් කෙනෙක් කියලා අතහරින්න වෙන්නේ. එයාගේ හිතන ක්‍රමයක් එක්කම ඒක අතහැරෙනවා. එයාට මේ ලෝකීය දේවල් ප්‍රශ්නයක් වෙන්නේ. ලෝකීය දේවල් අරමුදයක් වෙන්නේ නෑ. ලෝකීය දේවල් පීඩාවක් වෙන්නේ නෑ. මොකද හේතුව? ලෝකීය දේවල් අරමුදයක්, ලෝකීය දේවල් පීඩාවක්, ලෝකීය දේවල් ප්‍රශ්නයක් වෙන්නේ එයාට අර මම කියන කාරණාව එක්ක, මම කියන කරුණ එක්ක, ආත්මීය දැක්මක් එක්ක ලෝකයක් ගොඩනැගිච්ච එක ඇත්ත වෙච්ච නිසා. ආත්මීය දැක්මක් එක්ක ලෝකයක් ගොඩනැගුණානේ. අන්න ඒක ඇත්ත වෙච්ච නිසා මොකද වෙන්නේ? එයාට මේ ලෝකයේ ඉඳෙන දේවල් අයින් කරන්න තියාගන්න කියන මෙන්න මේ දෙපැත්තේ කරකැවෙනවා. එහෙනම් මේ ජීවිතයේ මේ හිතනවා කියන එක, දැක්ම කියන කාරණාව වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ විවහාරික අර්ථාන්විත විවහාරික ලෝකී භාවිතා කරන වචනවලින් පෙන්නන ඒ පණිවිඩේ කරුණක් දෙනවා. හැබැයි කරුණ දෙන්නේ දැක්ම වෙනස් කරන්න. අපට වෙන්නේ මොකද්ද? ඒ දෙන පණිවිඩයෙන් අපි දැක්ම කියන කාරණා අපේ ජීවිතේ ප්‍රශ්නයක් ප්‍රායෝගික නොවෙච්ච නිසා අපි අර අපේ අධ්‍යක්ෂින් ලෝකයේ දේවල් අයින් කරන්න, ඒ වෙනස් කරන්නයි දැන් ගන්නේ. දැන් අර විදිහේ සත්‍යවාදී කෙනෙක් කෙනාට එහෙම ප්‍රශ්න කරන කෙනාට ප්‍රශ්න වෙනවා තියෙන්නේ දැක්ම. දැන් අපි හිතමු අපිට බඩගින්නක් කියනවා. අපි මොනවද හොයන්නේ? කන්න. අපිට පිපාසාවක් වෙනවා. අපි මොනවද හොයන්නේ? වතුර ටිකක් අම්බුන. අපිට මොනවාරි අවශ්‍යතාවයක් කරනවා, අපි ඒ දේ නේද හොයන්නේ? අපට මේ ලෝකේ දේවල් පීඩයි. අපි මොනවද හොයන්නේ? ඒකෙන් අයින් වෙන්න. අපට මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වැරදි කියලා හම්බෙනවා. අපි මොකද හොයන්නේ? ඒකෙන් අයින් වෙන්න. අපට මේ සංසාරයේ දුකයි නිින්දයි කියලා එනවා. අපට මොකද හොයන්නේ? ඒකෙන් අයින් වෙන්න. අපට හම්බ වෙනවා මේ ලෝකේ සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් කියලා නැත්නම් මේ මෙහිම අවබෝධ කරගත්තේ ඉන්නවා. අමරෝධ හොයන් ඒවා ලබා ගන්න. ඊළඟට අපිට මේ කාමයන් අයින් කරලා මේවා නෝ වැරදි දේවල් නෙවෙයි ඈ. මම කියන්නේ අවංකව ඇතිවිය යුතු ප්‍රශ්නේ කියන්නේ. දැන් මේ 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 ප්‍රශ්නේ නම් අපට තියෙන්නේ අපි ඒකට නෙමෙයි උත්තරයක් හොයන්න. අපට නැති ප්‍රශ්නයකට අපි උත්තරයක් හොයනවාද? අපට නැති ප්‍රශ්නකට උත්තරයක් හොයන්නේ නැහැ. එතකොට බලන්නේ නම් අපේ ජීවිතය තුළ අපට අවංකව ඇතිලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. අපට දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දිට්ඨිය පිළිබඳ වූ ප්‍රශ්නය සංකල්පයක් වෙන්නේ නෑ. දිට්ඨිය පිළිබඳ වූ ප්‍රශ්නය ඊට අදාළ විදිහම කටයුත්තකම ඉස්මතු වෙන්නේ. මම ඒක තමයි අර මුලින් ඉස්මතු කරන්නේ. දැන් අපිට මේ ලෝකයේ පිළිබඳ අපිට තියෙනවනේ තේරුම් ගන්න දේවල්. හැබැයි අපට ඒ ලෝකයේ පිළිබඳව අපේ අත්දැකීම පිළිබඳව අපිට තේරුම් ගත්ත බවකට යන්නේ නැති ප්‍රශ්න කරන බවක්. يعني තේරුම් ගත්ත කියලා අපි කියන්නේම අපේ මොනවා හරි නිත්‍යයි කියලා ගත්ත සංකල්පයක් කියලා දින් ප්‍රශ්න කරන බවක් වෙනවා නම් දැන් හිතලා බලන්න මම කියන කෙනා තමන් කියන කෙනා කතා කරන්න තියෙන්නේ මේ ලෝකයේ කියන කරුණෙන් පරිබාහිරව නෙමෙයි. ලෝකය කියන කාරණාව එක්කම එතකොට ලෝකය කියන කාරණාව එක්කම තමන් කියන කාරණාව ප්‍රශ්න කරනවා. හැබැයි අපට ලෝකය කියන කාරණාව ප්‍රශ්න කිරීමකින් තොරව අපි උත්තරයක් වෙනත් ක්‍රමයක් හොයනවනම් අපි මේ තමන්ගේ පැත්ත ප්‍රශ්න කිරීමට යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙන්නේ ඔබ කවුරුත් දන්නවා දෙවි කෙනෙක් අහන ප්‍රශ්නේ දෙන්නවා සක්කායදිට්ඨිය ප්‍රශ්න කියලා. බුදුරන් වහන්සේ ධර්මයේ දෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙට. එන ඔය ප්‍රශ්නය ප්‍රශ්නයක් බව ජීවිතේ ප්‍රායෝගික වෙලා තියෙනකොට. සංකල්පයක් ලැබිලා නෙමෙයි. ජීවිතේ ප්‍රායෝගික වෙලා තියෙනකොට. ඔය ප්‍රායෝගිකත්වයේ ජීවිතයේදීලා නැතිනම් එයා හොයන්නේ එයාට දැන් ප්‍රායෝගික වෙලා තියෙන ප්‍රශ්න උත්තරය. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍ය තුලදී උප්පරිමයෙන් ගත්තොත් එහෙම ඒ සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නෙට අමතරව වෙන උපරිම ප්‍රශ්නයක් ලෝකෙ කෙනෙකුට තියෙන්න පුළුවන්ද? නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට සක්කාය දිට්ඨිය ප්‍රශ්නෙට නැතුව වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා නම් එයාට ඇත්තටම සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ ප්‍රශ්නයක් කියලා නෑ නේද? සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් කියලා. එයාට තියෙනවා සක්කාය දිට්ඨිය කියලා හිතාගෙන ගොඩනගාගත්ත සංකල්ප ටිකක් හැබැයි. ඒ කියන්නේ බුදුරණන් වහන්සේ රූප වේදනා අඤ්ඤ සංකාර විඥාන කියලා හරි නැත්නම් පටිසමුප්පාදේ කියලා හරි එවත්ත මොනවා හරි කරුණාවලින් කියලා පෙන්වන්න උත්සාහ කරන සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය කියලා තියෙනවා එයා ප්‍රශ්න කියලා. සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් කරන්නේ මේ දියේ. සක්කාය දිට්ඨිය තියෙනවා එයා ප්‍රශ්නයක් කියලා. ඊළඟ කාමයන්ගේ ප්‍රශ්න මේ හැම එකම වෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නේ ඉස්මතු කරගන්න. හැබැයි ඒ කාරණා සක්කාය දිට්ඨියට එකම ප්‍රශ්නයක් වෙලා මිසක් සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් වෙලා නෑ. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් වෙලා නැතිනම් එයා කවදාකවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණයට වැඩපිළිවෙලක් හොයාවිද? කවදාවත් හොයන්නේ. ඒ කියන්නේ සැබෑව ප්‍රශ්නයට උත්තරයක් හොයන්නේ. සැබෑව ප්‍රශ්නයට ක්‍රමයක් හොයන්නේ. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරලා බලන්න මොකද්ද හොයන්නේ කියලා. අන්නේ තමන්ගේ ජීවිතයේ සැබෑව ප්‍රශ්නේ යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් සකාලිකය කියන ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් ඒ කියන්නේ තමන්ට කොටු වෙච්ච රාමුවකට අදාළ දැක්මක ප්‍රශ්නේ තේරුම් ගත්තා නම් අන්නේක තේරුම් ගත්ත තැනදී එයාගේ ජීවිතයේ ලෝකේ ජීවත් වෙද්දී තියෙන කාරණාව තමයි ප්‍රශ්න කරන්නේ. මොනවද ප්‍රශ්න කරන්නේ? අත්දකින්න ඕනේ. අත්දකින්න ලෝකේ ප්‍රශ්න කරනකොට අද අපි ප්‍රශ්න කරද්දී මුදොර හිතන්න අද අපි ප්‍රශ්න කරද්දී වෙන නිගමනයක් සාපේක්ෂ කරලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම සැබෑ ප්‍රශ්න කිරීමක් නෙමෙයි, ඒක තර්කාවචර බව. අපි හරියට ප්‍රශ්න කරනවා නම් වෙන කරුණක නිගමනයකින් තොරවයි ප්‍රශ්න කරන්න ඕනේ. අන්න ඒ ප්‍රශ්න කිරීම විතරයි තරකාවචර බව ඉක්මවන්නේ. ඒ ප්‍රශ්න කිරිල්ල විතරයි යෝනිසෝ මානසිකාරයේ කියලා කියන්න පුළුවන්කමක් නැති. නැත්තම් තරකාවචර බව විතරයි තියෙන්නේ. ඒතරම් තරකාවචර බව ඉක්මවලා මෙන්න මේ දැක්ම කියන කතාවට යන්න පෙන්නන දහම ප්‍රායෝගික කරගන්න කොච්චර හැකියාවක් අපේ ජීවිතයේ තියෙන්න ඕනද කියලා බලන්න. මම මේ දවස් 34 කරපු සාකච්ඡාවද ගොඩාක් පැහැදිලි කරලා පෙන්නුවා. මේ ධර්මය කියන කාරණාව අර්ථය හොයන්න අපේ ජීවිතේ කොච්චර සුදුසුකමක් තියෙන්න ඕනද කියලා. කොච්චර හැකියාවක් තියෙන්න ඕනද කියලා. මොකද ඒතර පෙන්වන්නේ ලෝකයේ විවහාරික වචන භාවිතා කරලා ලෝකයේ විවහාරයේ ඇත්තයි කියලා නොගත්ත පිටසකට පෙන්නන කරුණ ටික. දැන් අපට ලෝකයේ විවහාරික වචන භාවිතා කරලා යමක් පෙන්නුවොත් අපි ගන්නේ ඒ ලෝකයේ විවහාරික වචන පෙන්නපු කාරණාව තහවුරු වෙන ක්‍රමයක් නේද? නම බුදුරණවහන්සේ පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒක එහෙම එකක් නැතුව පෙන්වන්නේ කාටද? ලෝකයේ විවහාරිකත්වයේ ඇත්තයි කියලා ගත්තේ නැති අයට. ගත්තේ නැහැ කියලා කියන්නේ මොරුවයි කියලා ගත්ත අය නෙමෙයි ඈ. හොඳට මේ මම කියන කරුණ තේරුම් ගන්න. ඇත්තයි කියලා ගත්තේ නැහැ කියන කරුණෙන් කියවෙන්නේ බොරුයි කියලා. බොරුයි කියන එකත් බොරුයි කියන කාරණාව ඇත්ත වෙච්ච නිගමනයක් නේද? දැන් මේක බොරුයි කියන එක ඇත්තක් නේද? යමක් බොරුයි කියන එක සත්‍යයක් නම් ආයෙ ඇත්ත වෙච්ච නිගමනයක්. ඇත්තයි කියලා ගන්නෙ නෑ කියන්නේ බොරුයි කියලා ගැනීමට නෙමෙයි. මොකද මේ ලෝකයා කොහෙන් ගත්තත් යමක රිංග ගන්න නිසා දැක්මට අනුව මේ ලෝකයේ සත්‍යවාදී නැති අයට මේ බුදුරණවහන්සේ පෙන්වන අසාමාන්‍ය සත්‍ය පෙන්වන්න බෑ. මොකද හැම වෙලේම තියෙන කාරණාව යමක රැක ගන්න ඕනකම. යථාර්ථවාදී ප්‍රශ්න කරන එක තියෙන්නේ යමක රැක ගන්න තියෙන ඕනක. යමක නැග ගන්නවා කියලා කියන්නේම අන්න එයාගේ ජීවිතයේ තුර හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? läගගෙන රිංගගෙන ඒක එක්කම හිතන්නේ. ඔබ යමක් ප්‍රශ්න කරනකොට ඔබට පුළුවන් දේ ප්‍රශ්න කරන ගතිය ඒ එක්ක ඉන්නේ තෝ ප්‍රශ්න කරන්නේ. මේ ලෝකේ හැමෝම කරන්නේ යමක් ප්‍රශ්න කරන්නේ ඒක එක්ක ඉඳගෙන. ඒක එක්ක ඉඳගෙන ප්‍රශ්න ඉඳගෙන කියලා කියන්නේ ඒක ඇත්තයි කියලා ඒකට සමීප වෙලයි ප්‍රශ්න කරන්නේ. ඒකට සමීප වෙලා ප්‍රශ්න කරනවා කියලා කියන්නේම ඒ ප්‍රශ්න කිරිල දහත්වාද වෙන්නේ. මම පුංචි උදාහරණයක් කියනවා. ඔන්න අපිට සද්දයක් ඇහෙනවා. අපි සද්දේ ගැන ප්‍රශ්න කරනවා. මොකද්ද සද්දේ කියන්නේ කියලා? කොහොමද සද්දේ කියන්නේ කියලා? අපිට සද්දේ කියන කාරණාව නම් ඇසීමක් සිදු වුණා කියලා. ඇසීමක් සිදු වුණා. මොකද්ද ඇසීම කියන කාරණාව පිළිබඳව සාමාන්‍ය කෙනාගේ ප්‍රශ්න කිරීමේ ගතිය තියෙන්නේ ඇසීම කියන කාරණාවට සමීප වෙලාමයි. ඒක ඇත්ත කරගෙනමයි. ඒ කියන්නේ යමකට සමීප වුණාට පස්සේ මේ ප්‍රශ්න කිරීම වෙලා තියෙනවා. හැබැයි සමීප වෙන්නේ නැතිව ප්‍රශ්න කිරීම කියන ගතිය සාමාන්‍ය කෙනෙකුට ලෝකයේ ඇති වෙන්නේ නැහැ. ඒක ලොකු නුවණක් ඕනේ. ඒක ලොකු හැකියාවක් ඕනේ. ඒක ලොකු විචක්ෂණයක් ඕනේ. එතකොට යාට යමක් බව ඒ ඇසීම දෙයක් බව ඇසීම කියන කාරණාව ඇත්තක් බව ඒකට සමීපෙච්ච බවක් නැහැ. මෙන්න මේ සමීප වෙලා මොන විදිහකට කල්පනා කරත් ඒකේ එක එක විදිහ නිගමනෙන්න පුළුවන්. ඔබ අහලා තියෙනවා පටනෝපෝදන සූත්‍ර ආදී ගොඩක් තැන්වලදී පෙන්නනවා මේ ලෝකේ තියෙන අන්නයි දෘෂ්ටි මම කියලාගත් නැහැ. මගේ කියලා ලැබීමක් නැහැ. අනාගතේ මම වෙනවා කියන එකක් මගේ වෙනවා කියන එකක් එහෙම එකක් නැහැ කියලා එයාට දැක්මක් තියෙනවා. මොකක් එකද? ඇත්තක් කල්පනා කරන්න ගිහිල්ලා විමුක්තියකට පත් වෙන්න ගිහිල්ලා හැබැයි එතනක් තියෙන්නේ අහපව දෘෂ්තිය. මටම නිගමනයක් වෙලා තියෙනවා මම නොවන බව. මගේ නොවන බව. මටම නිගමනයක් වෙලා තියෙනවා අනිත්‍ය බව. දැන් මම මේකට මෙහෙමගේ ඔන්න අපි හිතමුකෝ මම මම මේ වේදල් සූත්‍රය කාරණාවක් කරන් කියන්නේ විඥානයේ ප්‍රඥා වින් කරන්න බෑ කියනවා. එතකොට යම් කිසි විදිහකට යමෙකුට හම්බ වෙනවා නම් විඥානීය පිළිබඳව ඇත්ත වටහා ගැනීමේදී කෙනෙකුට හම්බ වෙනවා නම් විඥානය අනිත්‍යයි කියලා දැනගත්ත බව දැන ගැනීම අනිත්‍යයි කියලා දැනගත්ත බව හම්බ වෙච්ච එක නිත්‍ය නේද? ඒක අනිත්‍යද? ඒ කියන්නේ කොහෙන් ගත්තත් අර තරකාවචර විදිහකට අර සංකල්පයක් එක්ක යන විද්‍යාවක් විතරයි තියෙන්නේ. දික්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මොන විදිහකට කතා කරත් බුදුරණවහන්සේගේ ධර්මයේ පෙන්වන ફોකස් එක මේ සක්කාය දික්තිය කියන කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ගොඩාක් ධර්මයේ ඉගෙන ගන්නවා. අපි ගොඩාක් බණ භාවනා කරනවා. අපි ගොඩාක් දේවල් කරනවා. හැබැයි ඒ කරන කාරණා එකකින්වත් සක්කාය දික්තියට පහරක් වදින්නේම නැත්තම් ඒ කරන කාරණා තුලින් කිසිම විදිහකින් මේ සැබෑම සත්‍යවාදී ප්‍රතිපදාව ප්‍රායෝගික වෙන්නේ කොච්චර කරත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රායෝගික වෙන්නට නම් අනිවාර්යෙන් අපට අපේ ජීවිතයේ ප්‍රශ්නය සත්‍යවාදීකමත් එක්ක තේරෙන්නට ඕන. මම මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරන්න උත්සාහ කරේ අපට තේරෙන්නේ නැහැ අපේ ප්‍රශ්නේ මේ දික්තිය කියලා. මේ දැක්ම කියලා අපට හැම වෙලෙම තේරෙන්නේ ද්විතීය ප්‍රශ්නයක් කියලා නෙමෙයි ලෝකයේ ප්‍රශ්නයක් කියලා. ද්විතීයයි ලෝකයේ කොට නැගුනේ. අපි මොකද්ද කරන්නේ? ද්විතීය ධ්‍යාන විග්‍රහයකින් ලෝකය වෙනස් කරන්න හදනවා. ලෝකයේ අලුත් විග්‍රහ කරන්න යනවා. හැබැයි යම් කිසි කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන් වෙන්නේ ලෝකේ කරුණෙක් තමයි. ඒ වුණාට එයා ඒ කරුණ කියලා දෙන්නේ සත්‍යවාදී කෙනෙක් ද්විතීය වෙනස් කරන්න. ඒ දිට්ඨිය වෙනස් කරන්න නම් එයා කින්න දිට්ඨිය අනිවාර්යෙන්ම වැරදි බව මොන කරුණු තිබුණත් දැන් අපිට හිතෙන්නේ වැරදි කියලා කාමයක ඉන්නකොට අපි හිතනවා වැරදි කියලා වැරදි වැඩේක ඉන්නකොට අපි හිතනවා වැරදි කියලා දුක එක්ක විතරක් ඉන්නකොට ඒක වැරදි තමයි. ඒක නෙමෙයි ඒව එක්ක ඒ වගේම අපි ඉගෙන ගන්න ධර්මයක වෙන්න පුළුවන්. අපි කරන ප්‍රතිපදාවෙක වෙන්න පුළුවන්. අපි කරන භාවනාවෙක වෙන්න පුළුවන්. අපි ලකින සීලයක වෙන්න පුළුවන්. අපි හිතන විදිහයක වෙන්න පුළුවන්. මේ ඕනෙම එක එකක් එක යා ඉන්නේ අර සක්කාය දිට්ඨිය කියන තමන්ට ආවේනික තමන්ට කොටු වෙච්ච يعني තමන් ඉන්නේ අද ඒ කරුණ එකනේ වෙන එකක් එක නෙවෙයි. අපි තව කෙනෙක් සිම්බ කියනකොට ඒකත් එක්ක නෙමෙයි ඉන්නේ. කෙනෙක් ධ්‍යානනකොට ඒකත් එක්ක නෙමෙයි ඉන්නේ. කෙනෙක් ධර්මයේ දෙනකොට ඒකත් එක්ක මොනවා හිතනකොට ඒකත් එක්ක නෙමෙයි ඉන්නේ. කෙනෙක් කාමයෙන් ඉඳනකොට ඒකත් එක්ක නෙමෙයි ඉන්නේ. ඒකත් එක්ක ඉතින් ඒකත් එක්කම යම් ජීවිතයක් තියෙන්නේ. එතනින් යන දැක්මක් තියෙනවද? එතනින් යන දැක්මක් නැහැ. අන්නේ දැක්ම තමයි දක්වන්නේ කියන්නේ. අලුත් එකක් නෙමෙයි. ඒ කියන්නේ එයාට වෙන ඒකකින් තොරව එයා ඉන්න එකක් තියෙනවද? යමෙක් කාමයන් එක්ක ඉන්නවනම් කාමයන් එක්ක තමයි එයාගේ ඉදීම තියෙන්නේ. යමෙක් ධානයක් ඉන්නවනම් ධානයක තමයි එයාගේ ඉදීම තියෙන්නේ. යමෙක් හිතනවනම් හිතන එකත් එක්ක තමයි යාගේ ඉඳීම තියෙන්නේ. තර්ක කරනවනම් තර්කන එකත් එක්ක තමයි යාගේ ඉඳීම තියෙන්නේ. ඒක තුල යාට ඇත්ත බවක විග්‍රහයක් වෙනවනම් ඒක තමයි යාගේ සක්කාය දිට්ඨිය දැක්ම. ඔන්නෝයේ සක්කාය දිට්ඨිය කියන මෙන්න මේ දැක්ම සිදුවෙන විදිය පිළිබඳව ලස්සන සූත්‍ර ගණනාවක් මේ දීප්ති සංයුත්තේ හම්බ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සිද්ධිය පිළිබඳව අපි කියන්නේ. මෙන්න මේ විදිහට කොටු වෙලා ඉඳීම පිළිබඳවයි කියන්නේ. දැන් මේකේ මම ගොඩක් විග්‍රහ කරන්න යන්නේ නෑ. මම මේ දිට්ඨිය කියන කතාව පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම තේරුම් කරන්න යන්නේ. දැන් මේ දිට්ඨිය මුල් කරගෙන විවිධ විග්‍රහ තියෙනවා. මේ සංයුත්තේ පුරාම ගත්තොත් විවිධ විග්‍රහ තියෙනවා. මේ දිට්ඨිය පාදක වෙලා ගොඩනැගුච්ච ලෝකයේ පිළිබඳව විවිධ විදිහේ සංකල්ප ඔස්සේ ගොඩනැගිච්ච වෙනම දිට්ඨි ටිකක් තියෙනවා. මොන දිට්ඨිය පාදක කරගෙනද? ප්‍රධාන වූ සක්කාය දිට්ඨිය කියන කාරණාව පාදක කරගෙන අන්න ඒක වුණ කරන ලෝකෙ ගොඩනැගෙන දිට්ඨි ගොඩාක් තියෙනවා. මේ සූත්‍ර සමස්තයක් වශයෙන් ගත්තොත් පළවෙනි සූත්‍රයේ තියෙන වාත සූත්‍රයේදී වාතය හමන්නේ ගංගා ගලන්නේ ඊළඟට ගණබලිය ප්‍රසූත කරන්නේ සඳහිරු නැගින්නේ නැ මේක ඉන්ද්‍රකීලයක් වගේ කියලා මේ දිට්ඨියක් තියෙනවා. ඊළඟට ආය සූත්‍රයක දිට්ඨියක් තියෙනවා ඒතම් මම ඒසුමස්මි ඒසුමි අත්තා. ඒ කියන්නේ දැන් දිට්ඨියක් ආදිත්‍යයක් තියෙනවා මේ මගේ මේක මම මේක මගේ ආත්මයයි මේ මගේ මම මගේ ආත්මය සංකල්පයක් නෙමෙයි අපිට ද්විතීය දයන් අපිට හිතන්න පුළුවන් නෑ මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒක සංකල්පයක් ද්විතීය එහෙම කියන සංකල්ප කියන දේ ඒක වැඩන්නේ නෑ ද්විතීයම තියෙනවා අර විදිහට දැක්මම ඒ දැක්මම තියෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපිට පහරක් වදින තැනදී අපි දෙගරුම් කන්නේ අපිට දුකක් කියන්නේ අපිට පීඩාවක් කියන අපි කරදරයක් අනදිත්‍යයෙන් නිසා අපට ඒතම් මම කියලා මේක මගේ මේක මම කියලා ගැනීමක් ඉදෙන්නේ නැත්නම් අපට මොන විදියකට දෙයක් ආවා? ඒ කියන්නේ සංකල්පයක් මේ කියන්නේ අපේ හිතන විදියකට අපට පේන විදියකට මොන දෙයක් ආවත් අපට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ ඒකට සෙනෙවීමක් වෙන නිසා. ඒකට අනිත් පැත්තට කාරණා කරන අන්න අපේ ප්‍රශ්නයක්. මොන විදිය දෙයක් එක් කරන්නේ? ඒ ප්‍රශ්නේ එන්නේම අපට ඒක මගේ මම කියලා ඒකාන්තයෙන් අල්ලගන්න දෙයක් තියෙනවා. හැබැයි කල්පනා කරන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ අල්ලා ගැනීමක් නෙමෙයි කල්පනා කරන්නේ. ඒක කල්පනාවක් විතරයි. හැබැයි දිට්ඨිය තියෙන්නේ මේ විදිහම. ඊළඟ තවත් දිට්ඨිය තියෙනවා. සෝවත්තා සෝලෝකෝ සෝපෙච්ච වවිසං. ඔහුමයි ආත්මේ, ඔහුමයි ලෝකේ, ඔහුමයි පරලෝකේ. ඒ කියන්නේ ඔහුමයි ආත්මේ, ඔහුමයි ලෝකේ, ඔහුමයි පරලෝකේ. ඒ කියන්නේ දැන් අපිට තියෙනව නේද ලෝකයයි ආත්මයයි මමයි කියන මේ දෙකම අපට එකක් බව අපට ලැබිලා තියෙනවානේ. අපි ඊළඟ ජීවිතය යන්නේ අපිම නෙමෙයිද? දැන් බලන්නකො මේ, ඒ කියන්නේ එක දික්තියක් ඈ. කියන්නේ මේ ලෝකයේ තියෙන විවිධ දික්ති. දැන් ඔය දික්තිය හොඳයි ලෝකයේදී සංසාර නිදාසෙන්න ඕනේ කියලා මොන හරි කමක් හිතන්නේ. හැබැයි ඔය දික්තියේද බුදුරජාණන් ධර්මයේ කියන්නේ? නෑ, ඔය දික්තිය ඇති වෙන්නේ හේතුන දික්තිය. අපි ඔය දික්තිය තියාගෙන ඒ දික්තිය ඔස්සේ අපි නිවන් දකින්න ඕනේ. කියන්නේ සක්කාය දිට්ඨිය මත ගොඩනැගුණා වූ මේ දිට්ඨිය තියාගෙන අපි ඒකෙන් ඉඳහසෙන්න හොයන්නේ. එතන බලන්න මේ කොච්චර හෙව්වත් එතනින් එහාට යන්න බැහැ. ඊළඟට ආයෙ කියනවා දිට්ඨි මේ 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 විදිහට දිට්ඨි ගොඩාක් තියෙනවා. නෝචස්ස නෝච මේ සෙමවත් කලින් කි මම නොමේ මගේ නොමේ. දැන් කලින් කිව්වා ඒක මම දිට්ඨියක් කියලා. දැන් කියනවා මම නොමේ කියන දිට්ඨියක්. මම නෙමෙයි මෙතන මගේ කියන එකකුත් නැහැ. මම කියලා ලැබෙන්නේත් නැහැ. මම කියන ලැබෙන්නේ නැහැ කියන ඒක අද්දිටියක්. දැන් මම කියන එකක් අද්දිටියක්, මගේ නෙවෙයි කියන එකක් අද්දිටියක්. ඊතර බලන්න එහෙනම් මේවා අපි මම කිය මුලින්ම පැහැදිලි කළ සත්‍යවාදී වෙන්නටි තාක්කල් අපට කවදාකවත් මේ සත්‍ය ධර්මය කියන්න බෑ. ඊළඟ ආයෙ තියෙනවා නත්ති දිනන නත්ති ඊටන් කියන්නේ දීවේ විපාක නැහැ කියන ආදී වශයෙන් විග්‍රහ ටික තියෙනවා. ඊළඟට මේ කිතිනන මහා දිට්ඨි කියලා මේ මිනිස්සු මරණයක නැත්තම් අර මේ ඉවකක්වත් මේ ප්‍රශ්න නෙමෙයි. ඊළඟට ආයෙ තියෙනවා මේ අහේතුකව හට ගන්නවා කියන එක. ඊළඟට මේ විදිහට ගොඩාක් මේ විග්‍රහ මේ කියන්නේ දිට්ටි ඇති සක්කාය දිට්ඨියේ පාදක කරගෙන ලෝකයේ ඇති වෙන දිට්ටි ටික. ඊළඟට අපි කවුරුත් දන්නර ලෝකේ සාසතයි කියන්නේ. ඊළඟට ලෝකේ සාසත නැහැ කියන්නේ. දැන් සාමාන්‍ය බාණු අපිට තියෙන ලෝකේ සාසත නැහැ කියන එක. දිට්ඨියක් ඇදී. දැන් ඒකත් දිට්ඨියක්. ලෝකේ සාහසද කියන එකක් දිට්ඨියක්, ස්ථිරයි කියන එකක් දිට්ඨියක්, ස්ථිර නැහැ කියන එකක් දිට්ඨියක්. ඒතර බලන්න අපි මොන විදියකට කරකුවත් අපට මේ සංකල්ප මේ සක්කායදිට්ඨිය මත පාදක වෙලා හැබැයි ප්‍රශ්නේ තේරුම් නොගන්න නිසා අපි මොන විදියකට කල්පනා කරන්න ගියත් අපි ඉන්නේ දිට්ඨියක. ඊළඟට ලෝකේ අනන්තවත් කෙරවලක් නැහැ. ලෝකේ කෙරවලක් තියෙනවා. දෙකම දිට්ඨිය. ඊළඟට ජීවය ශරීරය දෙකම එකයි. කියන්නේ අපට ජීවත් වීම කියන කතාව මේ ශාරීරික පැවැත්මක එකමයි තියෙන්නේ. මේ දෙක. ආව එකක් නෑ. ජීවය වෙන එකක්, ශාරීරිය වෙන එකක්. දැන් අපට සාමාන්‍යයෙන් අපිට ගත්තොත් එහෙම අපට සමහර අය නම් දෙකම වෙන වශයෙන් කියන සුළු. ජීවය කියන්නේ මේ ශාරීරික ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මේ අපි දන්නවනේ මේ තුන් සත්වයේ පහළ වෙන්න ජීවි ස්වභාවයක් ඕනේ කියන. ඒකයි ශරීරය එක නැත්නම් එක දෙක. ඒ එකක් කීවත් දෙකක් කීවත් ඔය දෙකම දිස්ති දෙකක්. ඊළඟ රහතන් වහන්සේ වර්ණින්මත්ති ඉන්නවා, වර්ණින්මත්ති නෑ. ඉන්නවයි නෑ මේ මොන දෙයකට දිස්ති. මේ දිස්ති මේ කරුණු ඔක්කොම ගොඩ නැගින්නේ මොකක් මොන කරගෙනද? සත්‍යවාදීකම නැතිකමත්. දැන් මොන බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා යමෙකුට සැබෑ ප්‍රශ්නේ අහුවෙනවා නම් මෙන්න මේ සැබෑ ප්‍රශ්නය මෙන්න මේ කාරණාව එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා මෙහෙම දිට්ඨිය හටගන්නේ ඇයි කියලා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් ගැහුවා, භික්ෂුන් වදාරනවා භාග්‍යවතුන් වහන්සේ මොන භාග්‍යවතුන් වහන්සේ වදාරන්න කියලා. බුදුරණවහන්සේ දේශනා කරනවා රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස ඒවං දිට්ඨි උප්පජ්ජති. දැන් අපට මේ කරුණ ඇහෙනකොට රූපය අධිකල්ලි රූපේ රිංගගෙන රූපය අධිකල්ලි රූපේ උපාදානේ රූපේ රිංගගෙනයි මේ දිට්ඨිය උපදින්. දැන් මේ රූපය කියන කතාව විග්‍රහ වුණේ ලෝකේ විවහාරික අර්ථවලට වචනකින් නෙමෙයිද? විවහාරික අර්ථාන්නේ වචනකින්. අර විදිය සත්‍යවාදී බව නැති වුණාට පස්සේ රූපය කියන කාරණාව හම්බ වෙන්නේ කොහොමද? ආයි හම්බ වෙන්නේ මට හම්බ වෙන රූපයක් පිළිබඳව මේ කතා කරන්නේ. මට හම්බ වෙන වේදනාවක් පිළිබඳව කතා කරන්නේ. මට හම්බ වෙන සංඥාවක් පිළිබඳව කතා කරන්නේ. අපට පුළුවන් ද රූපයක් පිළිබඳව මම පැත්තක නැතුව ගොතන කරගන්න. තේරුම් ගන්න. අපට පුළුවන් ද වේදනාවක් පිළිබඳව මම පැත්තක නැතුව ගොතන කරගන්න. තේරුම් ගන්න. සංඥාම සංස්කාර විඥාන මේ මොකක්වත් අපිට පුළුවන් මම පැත්ත නැතුව තේරුම් ගන්න. මේ. එතකොට අපි හැම වෙලෙම තේරුම් ගන්නේ මේ පෙන්න එකද මම පැත්ත කියලා තේරුම් ගන්නවා. මම පැත්ත කියලා තේරුම් ගන්න. හැ බුදුරජාණන් වහන්සේ මේක නෙමෙයි. දික්තිය විතර පෙන්න. එතකොට නම් මේ තේරුම් බලන්න මම කියන්නේ මේ දේශනාවක මේ තියෙන සන්දර්භයේ තේරුම් ගන්න කොච්චර හැකියාවක් තියෙනවා. වචන ටිකක් තිබ්බ නඩන්නේ. අපිට වචන ටික මොකද වචන ටික දෙන්නේ ලෝක විවහාරික දේවල් වලින්. හැබැයි පෙන්වන්නේ දිට්ඨියත් එක්ක. අර සත්‍යවාදී අය නැති වෙන්න. එතකොට දැන් මේ සත්‍යවාදී අයට පෙන්නවා මෙන්න මේ දිට්ඨිය පිළිබඳව. දැන් අපි ගත්ත උදාහරණය මම අර ඇසීම ගැන කිව්වේ. මේ ඇසීම කියන කරුණේ විග්‍රහය නෙවෙයි. ඇසීම කියන සංසිද්ධියක පිළිබඳව විග්‍රහයක් එන්නේ. ඒ සංසිද්ධිය එක්ක ඉන්න නිසාද නැද්ද? ඒක අල්ලගත්ත නිසාද නැද්ද? ඒක බැහැගත්ත නිසාද නැද්ද? ඒක අල්ලගත්තේ නැත්නම් ඒ බවක් ඇති බවක් නැත්නම් ඒක ඍංගගත්තේ නැතිනම් ඒ පිළිබඳව එයාට යම් කර්ම විග්‍රහ දිට්ඨිය ඇති වෙන්න බලවත් තියෙනවද? එතකොට අපිට ඇසීමක් සිදු වුණා නම් පෙනීමක් සිදු වුණා නම් දැනීම දැනගැනීම සිදු වුණා නම් ඒ කරුණ එක ඉන්න නිසාමයි ඒ ඇති කලිමයි ඒකෙ ඍංගගත නිසාමයි ඒ කාරණා පිළිබඳව ප්‍රශ්නයක් කියන්නේ ඒක පිළිබඳව විග්‍රහයක් කියන්නේ. එතකොට ඔන්න ඔය කාරණාවයි බුදුරණන් වහන්සේ විග්‍රහ කරන්නේ ධිට්ඨිය. එතකොට දැන් මේ ධිට්ඨිය ඇතුළේ හම්බුනේ මොකද්ද? රූපය ඇති කලි රූපය උපාදානයි රූපය ඍංගගත. වේදනාව ඇති කලි වේදනාව උපාදානයි වේදනාව ඍංගගත. සංඥා ඇති කල්ලි හඳුනා ගැනීම ඇති කල්ලි හඳුනා ගැනීම උපාදාන කරන හඳුනා ගැනීමේ දින්නකට මෙන්න මේ කාරණා නිසා තමයි සම්පූර්ණ මේ ප්‍රශ්නය ආවේ. යම් කිසි කෙනෙකුට ඒ කාරණාව එන්නේ නැත්තම් අන්න එතනදි වෙන්නේ මොකද්ද? ඒ සංසිද්ධිය එක්ක එයාට දැක්මක් නැහැ නේද? දැන් බලන්න අපිට අපි ප්‍රශ්න කරන අපි සංකල්ප දාන්නේ අපිට දැක්ම තියෙන්නේ සද්දයක් නම් සද්දයක් නේ, ඇසීමක් නම් ඇසීමක් නේ, පිනීමක් නම් පිනීමක් නේ, දැනීමක් නම් දැනීමක් නේ, හිතීමක් නම් හිතීමක් නේ. ඒක එක්ක නෙමේද අපිට මේ හැම විග්‍රහයක්ම එන්නේ. එහෙනම් ඒක ඇති කලි නේද? ඒක හා එකතු වෙච්ච නිසා නේද? ඒක හා ඍංගගත නිසා නේද? ඒහා ඒක ඇති කලි ඒක එකතු වෙච්ච ඒහා ඍංගගත කියලා කියන්නේ මොකද්ද? අන්න සංසිද්ධියේ කර සක්කාය දිට්ඨිය කියන කාරණාව. මෙන්න මේකයි අරතනදී සක්කාය දිට්ඨිය කියන කාරණාව සිදු වෙනවා කියන්නේ මෙන්න මේකත් එක්ක තමයි ජීවිත සම්පූර්ණම තියෙන්නේ. මම ඔබට මුලින්ම සත්‍යවාදී ප්‍රශ්න කරන කෙනා ගැන කිව්වේ. සත්‍යවාදී ප්‍රශ්න කරන කෙනාට එයාගේ ප්‍රශ්න කිරීම සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්න කිරීම තර්කාවචර වෙනවා. සත්‍යවාදී කෙනෙක් ප්‍රශ්න කරනකොට එයාගේ ප්‍රශ්න කිරීමේ ඇතුලේ දැක්ම නැහැ. අර ඇහෙන දේ, පෙනෙන දේ, ඇහිම පෙනීම කියන කාරණාව ප්‍රශ්න කරනකොට ඒ කරුණට ඒකයි කියලා ගන්න ගතියනේ. එයාගේ තියෙන්නේ සිදුවීමක් කියලා දාගත් එක නෙමෙයි සිදුවීමක් කියන දැක්ම. දැන් අපිට තියෙන සිදුවීමක් කියලා දාගත් එකනේ. සිදුවීමක් කියන දැක්ම කියනකොට ඒ සිදුවීම එක්ක අනුගත වෙලා. නැත්නම් ඒක මම මැන්න නෙමෙයි ඒක එක්ක අනුගත වෙලා. ඒකත් එක්කයි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා යාරට ඒකත් එක්ක ඉන්න බැහැ. ඉන්න බැරි මොකක් එක්කද? අන්න මවත්වයේ කියන දිට්ඨියත් එක්ක. සක්කා දිට්ඨියත් එක්ක. එතකොට මේකෙදි මේ සූත්‍ර සඳහන්ව සූත්‍ර කරණාවෙන් වෙන ප්‍රධාන සන්දර්භයේදී මේ දිට්ඨිය පිළිබඳව. ඒ කියන්නේ රූපේ අතිකාලේ රූපේ උපාදානේ රූපේ ඍංග. දැන් අපි දන්නවා සක්කා දිට්ඨි විග්‍රහ කරනකොට රූපං අතෝ සමනුපසෙ. රූපවත් නැව අත්තර. මේ විදිහ විග්‍රහ ටිකක් තියෙනවා. එතකොට දැන් මේ පෙන්වන්නෙම අත්ත වශයෙන් රූපේ එකේ ඉදිච්ච ගන්න නෙමෙයි. මට හම්බ වුණ රූපය අල්ලගත්තා නෙමෙයි. මට හම්බ වුණ රූපය අල්ලගත්තා කියනකොට එතකොට දැන් මෙතනදී ආව තවත් අරුත් විග්‍රහයක් දාන්න වෙනවා. මට රූපයක් හම්බුණා ආය අල්ලගෙන ඉන්න සිදු වෙනවා. රූපං අත්තතෝ සමනුපාස දකින්න විදියක් වෙන්නන්නේ. ඒ සිදුවීම වෙන්නන්නේ. එහෙනම් මේ සිදුවීම අයින් වෙන විදිහේ වැඩපිළිවෙළක් ජීවිතයේ තියෙනවා නම් අන්න යාට තමයි ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු මහා සමස්ත ජීවිතේම මේ දකින්න විදිහේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට රූපය පිළිබඳව වේදනාව සංඥාව සංකාර විඥාන කියන්නේ සමස්තයක් වශයෙන් මේ විමුක්තිකාමී සමාධිය තුළ විවහාර කරන්නා වූ මේ ජීවිතයේදීම කියන මෙන්න මේ කාරණාව පිළිබඳව බුදුරණවහන්සේ ප්‍රශ්න කරනවා. මෙන්න මේක ප්‍රශ්න කරලා බුදුරණසුදානම මේ දිට්ඨිවරට එන්න ඉලා නැහැ කියලා. ඊළඟට බුදුරණවහන්සේ ඒක කියලා ආයෙ ප්‍රශ්න කරනවා. අන්න මම පැහැදිලි කරේ යම් විදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිශිතං අනුචරිතං මනසං. ඒ කියන්නේ මේ දැන් ආනන්ද මෙතන දික්ඨ සුත්ත මුත්ත විඤ්ඤාණ දෙකෙන් දැකීම ඇසීම දැනීම දැන ගැනීම හෙවීම හිතින් හිතීම හෙවීම හිතින් හිතීම ඒ වගේම මේ හැම එකක්ම දැන් බලන්න මෙව්වා තම්පනිච්ඡන් වාලිච්ඡන් දැන් අපට සාමාන්‍ය අපි නිත්‍ය නිත්‍ය කියලා ප්‍රශ්න කිරීමක් අපට එන්නේ තියෙන්නේ මේ දේවල් වල නේද දැන් මේකයි නිත්‍යෙන් තියෙන ප්‍රශ්න කරන්නේ දැන් ඒකෝ කවුද ඒ කියන්නේ නිරීක්ෂකයනි කවුද ඒකේ නිගමනය දෙන කෙනා වෙන්නේ එහෙමනම් එන්න බෑනේ දැන් අපි කරන වැඩ පිළිවෙල සාමාන්‍ය ලෝකයක් කරන වැඩ පිළිවෙල ඔක්කොම වෙනම පැත්තක කෙනෙක් මේ නිරීක්ෂකේ නිගමනයේ කියනවනේ එතකොට එහෙනම් මේ කියන්නේ මේ සංසිද්ධිය වෙලා නැහැ
අන්න බුදුරණන් වහන්සේම වික්ෂුන් අනිත්‍ය අනිච්ඡම් බද්දේ කියලා තමයි මේ නිකන් කුතු ආචාරකමට වචනයක් කියවුණොනේ යමක් අනිත්‍යන දුක දහනවා දුකයි කියනවා ඊළඟට මෙන්න මේ විදිහට බුදුරණන් යම් පණ අනිත්‍ය දුක්ඛ විපරණව ධර්ම මෙහිම තියේදී අර දික්තිවරට එන්න ඉඩක් නැහැ කියලා පෙන්නනවා මෙහෙම පෙන්නලා බුදුරණන් සදාන යතකෝ වික්කේ ආර්ය ශ්‍රාවකස් කවුද වෙන්නේ ආර්ය ශ්‍රාවකයා ඉමේසු චසු ප්‍රහාණේසු කංකා පහිනා හොති මෙන්න මේ හය පොළේම සැක සංකා එන්නේ නැහැ සැක සංකා කියලා කියන්නේ ඒක පිළිබඳව කියන්නේ සැකයක් කියන්නේ එක සැකයක් කියලා කියනකොට අපට හිතෙන්නේ කියන්නේ ඒක අර වෙනම විචක්ෂණය කරන්නේ නැහැ කියන කතාව නෙමෙයි විචක්ෂණයක් තියෙනවා හැබැයි නුවණකුයි යන්නේ يعني විචක්ෂණ ලෝකේ ඉන්නකොට කියන විචක්ෂණයක් කරන වෙන දෙයක් කරන්න එකක් නැහැ නුවණක් එයාගේ ජීවිතයේ තියෙන්නේ එයාට නැහැ මෙහෙම වේවිද මෙහෙම වේවිද මේක හරියාවිද මෙහෙම මෙන්න මේ විදිහේ කරුණු දැන් සාමාන්‍යයෙන් අද අපි මුළු ගොඩාක් කට්ටිය අහන ප්‍රශ්නේ දැන් මම මෙහෙම හරියටම මේ විදිහේ කරනවා නම් ඒක හරි නේද? නෑ ඔය විදිහේ දෙයක් එන්න විදිහක් නෑ. ඒක වැරද්ද කියන්නේ ඇතුලෙන් හරි කියලා නිගමනයක් එන්නත් බෑ. ඇතුලෙන් හරිද කියලා ප්‍රශ්නයක් වෙන්නත් බෑ. ඇතුලෙන් වැරදි කියලා නිගමනයක් වෙන්නත් බෑ. ඇතුලෙන් වැරදි කියලා ප්‍රශ්නයක් වෙන්නත් බෑ. ඔය මොන දෙයක් ආවත් හරි කියලාවත් හරිද කියන ප්‍රශ්නියාවත් වැරදි කියලාවත් වැරදිද කියන ප්‍රශ්නියාවත් ඒ හැම එකම තියෙන කංකාව සැකේ වැඩ කරනවා. ඒ එකක්වත් එන්න විදිහක් අන්න එකක්වත් එන්නේ නැති වෙන විදිහට ජීවිතයේ හිතීමක් කියලා කියන්නේම මෙතෙන් තමන්ට සක්කාය පහරක් නෙමෙයි සක්කායට පහරක්. ඊළඟට මෙන්න මේ විදිහට සැකේ ප්‍රහාණය වෙනවා දුක කියන එක ඉක්මවනවා දුක්ඛ නිරෝධය කියන කාරණාවට යමු වෙනවා දුක්ඛ සමුදය ප්‍රහාණය වෙනවා ඒ ප්‍රතිපදාව ප්‍රායෝගික වෙනවා ඒ පිළිබඳවත් අහපව සැක කෙනේ ක්‍රමයේ පිළිබඳව සැකේ ප්‍රහාණ වෙලා යනවා අන්නේ කෙනාට කියනවා සෝතාපන්නෝ අවිනිපාද ධම්මෝ නියතෝ සම්බෝධි පරයයි. එයාට කියනවා. කියන්නේ ඒ ගන්නව නෙමෙයි. දැන් අපි බලන්න ඒක ගන්නනේ. එයාට එහෙම වෙන කෙනාට කියනවා සෝතාපන්නයි කියනවා. දැන් අපට නම් සෝතාපන්න බව අපි අහලා තියෙන නිසා අපට ඕනේ මේ ක්‍රමය මේ විදිය මේ සක්කායදිට්ඨි ප්‍රහාණය මේ එකක්වත් අදාළ නැහැ. සෝතාපන්න වෙන්න ඕනේ කමක් තියෙනවා. හැබැයි ක්‍රමය අහලටවත් නැහැ. අර සත්‍යවාදී බව අහලකවත් නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ජීවිතේ අපි දකින විදිය වෙනස් වෙනවා නම් අපට කොටු වෙච්ච රාගයේ දැක්ම කියන ප්‍රශ්නේ අපට මතු වෙනවා නම් ඒකට තමයි මේ සමස්ත ධර්මයේ උපකාරය. එහෙම නැතුව අපට මේ ගොඩනැගිච්ච ලෝකයේ තියෙන සංකල්ප වලට නෙමෙයි මේ ලෝකයේ අමාරුම කෙනෙකුගේ දැක්ම වෙනස් මේ ලෝක ඕන කෙනෙකුට එක එක්කිනාට දේවල් ලබා ගන්න දේවල් අයින් කරන්න දේවල් කියලා දෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුගේ දැක්ම වෙනස් කරන්න කරුණු කියලා දෙනවා කියන එක ලේසි නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපට අපේ ජීවිතයේ දැක්ම ප්‍රශ්නයක් වුණොත් විතරයි තව කෙනෙකුගෙන් ඒ දැක්ම පිළිබඳව අපි යොමු වීමෙන් අපට අවංක උපකාරයක් ගන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්තමාවක් තියෙනවා නම් යම් කෙනෙකුට යොමු වුණාම එයාගේ හැකියාවෙන් අරයන් ප්‍රඥාව අවදි කරලා ගන්න පුළුවන්. හැබැයි අපි කෙනෙකුට යොමු වෙන්නේ යම් යුක්තිකාන ප්‍රතිපදාව නම් අපි යම ගන්න අදහසින් නම් කෙනෙකුට යොමු වෙන්නේ යම් උපකාරයක් ගන්න අදහසින් නම් අපට අපේ යොමු වීමේ ගතිය හරි වෙන්නේ අපේ දැක්මේ ප්‍රශ්නේ අපට ප්‍රායෝගිකව ගන්න. නැත්තම් අපේ යොමු වීමේ ගතිය හරි වෙන්නේ අපේ යොමු වීමේ ගතිය හරි වෙන්නේ අපේ දැක්මේ ගතිය නිවැරදිව අපි තේරුම් ගත්ත දවසේ ප්‍රශ්න. ඉතින් ඒක නිසා හොඳට හිතන්න කල්පනා කරන්න මේ ජීවිතයේ තියෙන සත්‍යවාදී කෙනෙකුට මේ ජීවිතයේ තියෙන සැබෑව ප්‍රශ්නේ හමු වෙන්නට උනත් මේ ලෝකයේ තියෙන මේ සාමාන්‍යයෙන් ලෝකයාට හමු වෙන ප්‍රශ්නේ නෙමේ අප ඇතුළත තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපේ ජීවිතේ දැන් මම ඔබට කතා කරන්නේ ඔබ ගොඩාක් අපි ඔබට ගොඩක් පැටි ඔස්සේ පෙන්වා දීලා තියෙනවා මේ දැක්ම පිළිබඳව තියෙන ප්‍රශ්නේ. ඒ දැක්ම පිළිබඳව තියෙන ප්‍රශ්නේ අපේ ජීවිතේ අපි සත්‍යවාදී වෙන්න තාක් කල් අපට ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙන්නේ නැති තාක් කල් බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙන්නේ නැහැ. ඒ තාක් කල් අපට සැබෑ සැනසෙල්ල තියෙන්නේ නැහැ. ඒ තාක් කල් අපට මේ විමුක්තිය කියන කාරණාව සාක්ෂාත් කරගන්න බෑ. අපට සැනසෙල්ල අපි හොයන්නේම ජීවිතේ ඒ සැබෑ ක්‍රමයට නෙමෙයි අපි හොයන්නේ තව කාලෙක විතරයි. ඉතින් එහෙම නැති සැබෑ සැනසෙල්ල ඇතුළතින් හොයාගන්න දික්තිය ප්‍රශ්නේ, දැක්මේ ප්‍රශ්නේ, විෂන් එකේ ප්‍රශ්නය තේරුම් අරගෙන අපේ නිවැරදිව ඒ විෂන් එක යථාර්ථවාදී තථාගතයන් වහන්සේ පෙන්වන විෂන් එකට යොමු වෙන්න, ඒ දැක්මට යොමු වෙන්න, දර්ශනීයට යොමු වෙන්න, ඒ දර්ශනයෙන් සැබෑ විමුක්තිය, සැබෑ සැනසෙල්ල ඇති කරගන්න මේ දේශනාව උපකාරයක් කරගන්නවා කියන ස්ථානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වර කටයුතු කරනවා රත්නපුරයේ පදිංචි සුනිලා ලියනගේ මවතුමිය විසින්. පළමුකොට පිරිසුදු බුද්ධ වචනයේ ආයුම පහදා දෙන උතුම් කල්‍යාණ මිත්‍යන් වහන්සේ වන ගෞරවනීය පූජ්‍යපාද අරභ්‍ය අනුමදස්සි මහ ඇතිවරයන් වහන්සේ සත්‍යාවබෝධය පිණිස හේතු වේවා. ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් අලව්‍ය සුමේධා මෙහෙණින් වහන්සේ ඇතුළු සියලු මෙහෙණින් වහන්සේලාට මේ කුසල් හිමි වේවා. අප්‍රේල් 16 වන දින අප අතරින් වෙන් වූ මෑණියන් වහන්සේටත් B.A. ඇල්පිනෝනා මෞතුමියටත් P.L. දියෝනිස් පිටුමාටත් පුණ්‍යතිලක අභිෂේකන මහත්මයාටත් ලේකම් බණ්ඩා මහත්මයාටත් සෝමාලියනගේ මෞතුමියටත් අනන්ත සසර පුරා පින් එනීමට බලාපොරොත්තු වන සිල් ඥාතීන් අනුමෝදන් වේවා. ලෝපුරා ගුණදම් පුරණ සිල් දෑවතුන්ට උතුම් ධර්ම අවබෝධය තම හේතු වේවා. මාතලේ තරංග පුතුණුවන්ට ධර්ම අවබෝධය තම මේ පින හේතු වේවා. මාහට උතුම් ධර්ම අවබෝධය තම මේ පින හේතු වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ රසකරගත් සියලු පින් පළමුවෙන් පින්කම දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසීම ලබත්වා. ඒ වගේම මේ දායකපත්‍ය ධර්ම රත්නපුරේ පදචින්දා ලියනගේ මෞතුමිය නමින් මිය පරලොයන්ට යදුන ඒ නම් සඳහන් කළ අප්‍රේල් 16 වෙනිදාගේ මෑණියන් ඇතුළු නම් සඳහන් කරන්නට යදුන ඒ සෑම ඥාතීන්ටම පරලොව ජීවිත සුඛී සුවපත් භාවයේ පිණිස මේ සීල පුණ්‍ය ධර්ම හේතු පිණිසේ වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මාගේ ගුරුදේව උත්තමයන් වහන්සේ රෝග සාසන තුරක් ඉන්නව මහා ඇතුළයන් වහන්සේලාට දහමින් සැනසෙන මේ සීල හේතු පිණිසේ වේවා. දායකත්ව දැක්ව රත්නපුරිය පදචිසිරිලා ලියනගේ මෞතුමියටත් ඒ වගේම නමාතරේ තරංග ඇතුළු තාක්ෂණික දායකත්ව දැක්ව සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කළා වූ ඔබ සියලු දෙනාටම උතුම් දහම් අවබෝධ කරගෙන නිවිසනසින් මේ සියලු දේ හේතු උපනිශ්‍රේ වේවා. සිල් දෙනාටම තෙරුවන් සරණයි.